Order, please. Kathanayaka Waraya ge nivedana. Sri Lanka Prajathantrika Samajwadi Janaraje Aandukama Vyavasthawa 154 6 Vyavasthawa Prakarawa 2012 mudal varshaye sandaha Vigyanadhipathiwarayage ge vaarthawayage 5 wenni kaande 9 wenni kotasa saha 8 wenni kaande 6 wenni kotasa ඊළඟට 2013 මුදල් වර්ෂයෙන් දා විගානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 11 සහ 22 21 සහ 22 කොටස් තුන්වැනි කාණ්ඩයේ 7 කොටස සහ 6වැනි කාණ්ඩයේ 6 7 8 9 10 සහ 15 කොටස් ඒ වගේම 2014 මුදල් වර්ෂය සඳහා විගානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 18 19 කොටස් සහ 5වැනි කාණ්ඩයේ හත අට කොටස් සහ 2015 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 1 2 3 කොටස් දෙවැනි කාණ්ඩයේ 2 3 4 හා 5 කොටස් තුන්වැනි කාණ්ඩයේ 1 හා 2 වෙනි කොටස් සහ හතවැනි කාණ්ඩයේ 3 4 හා 5 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා
මම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කළා.
ලිපි ලේඛන ආදී පිළිගැන්වීම
නිවේදනය කීවවල
දෙවැනි නිවේදනය තිරසංග සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යායපත්‍රය පිළිබඳ සියලුම ගරු පාර්ලිමේන්තුවරුන් දැනුවත් කිරීමේ සැසියක් හෙට දින එනම් 22/3/2017 පෙරවරු 11ට ගරු අග්‍රාමාත්‍යමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාර්ක සභා කාමරාංකයේදී පැවැත්වෙන බව දන්න අතර ඒ සඳහා පැමිණ සභාවන් ලෙස සියලු මන්ත්‍රීවරුන් දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛන අධි පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සුමා සහ ජාතික ප්‍රපත්‍ය ආර්ථික කටයුතු ඇමතිතුමා
ගරු කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ආපදා කළමනාකාර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂයේ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමා I present the annual report and statement of accounts of the National Design Center for the year 2013 and annual performance report of the Cooperative Employees Commission for the year 2015. I move that these reports be referred to the Committee on Manufacturing and Services. Thank you.
Garu Krushikarma Amatyatuma.
Garu Kathanayakatumani. 2014 වර්ෂයේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2014 වර්ෂයේ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වාරිමාර්ග ජල සම්පත් කළමනාකාර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂයේ සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂයේ සඳහා කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ක්‍රීඩා අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 එක වගන්ති යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2017 සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 පෙබරවාරි 14 දින ඇති අංක 2615 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාවේම කාර්ක සභාවේ ගරු එම් සුරන්දිර මැතිතුමා වෙනුවෙන් මහාචාර්ය ආශුභාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද
සුරාබදු ආඥාපනතේ 32 වගන්ති යටතේ නිවේදනය හා වාර්ෂික ඇස්තමේන්තු පිළිබඳ හඳුන්වා දීමේ සටහනේ දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තු යටතේ ඇති යටතේ පරිපූර්ණක සහාය සේවා හා හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන සහ 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙසම් පිළිගැනීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
දරු කතානායකතුමනි, වත්තල හැඳල පාරේ අංක 440 දරණ ස්ථානයේ පදිංචි ආර්.එම්. අනුර හේරත් බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙසම් පිළිගන්නවා.
ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
මානුර තැන්න කොමට සම්පත්තු වෙන පාර මාතුපාලි නිවස අංක 385 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඩබ්ලිව් ඒකනායක රාජවිද මහතාගෙන් ලැබුණු පෙසමද 2 කුණ්ඩසාලේ පල්ලකැලේ නවදුම්බර බන්ධනාගාරයේ සේවය කරන WMC සේනවත්ත මහතාගෙන් ලැබුණු පෙසමද පිළිගන්නේ.
ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා, ගරු සුජීව සේවරසිංහ ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, කොළඹ 2 හයිඩ් පාක් කෝණ අංක 1547 දරණ ස්ථානයේ පදිංචි බී තිලක්පෙර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගම්පා කොළඹ පාර ලක්ෂ්මී විලාස් අංක 1 දරණ ස්ථානයේ පදිංචි NGL ජයනන්ද මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, නුගේගොඩ රූපසිංහ මාවත අංක 7-18 දරණ ස්ථානයේ පදිංචි NR රුපාලි පෙරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු අශෝක අබේසිංහ මැතිතුමා,
ගරු කතානායකතුමනි, පන්නිපිටියේ කොට්ටාව සුනිල් රණසිංහ මාවත පරණ පාර අංක 515 ඇරීරක් 1 දරණ ස්ථානයේ පදිංචි DA ගාමිණී මානගේ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, මීගලාව මහවැලි තැන්න අංක 313 ඇරීරක් 1 ඇරීරක් 139 දරණ ස්ථානයේ පදිංචි RM දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුනි.
ගරු JC අල්වත්වල මැතිතුමා,
ගරු කතානායකතුමනි, ගොකරැල්ල ඉපලව අලුත්හේන අංක 49 දරණ ස්ථානයේ පදිංචි SD අනුරසිරි සාන්ත මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, අංක 2 කුරුණෑගල මීගම්පාර යටිවැහැර කප්රුකවත්ත අංක 12 දරණ ස්ථානයේ පදිංචි SM පියතිස්ස මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, අංක 3 කුඩාගල්ගම හංවැල්ල කජුවත්ත යන ලිපිනේ පදිංචි TMST බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවේ.
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා,
ගරු කතානායකතුමනි, ඉංගිරිය බෝධිරාජගම අංක 174-1A දරණ ස්ථානයේ පදිංචි WH ගාමිණී රත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු වේ වියලන්දිර මැතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට.
අයන්න ඔවු අයන්න 1 පාසල් කම්කරු අපස සාමාන්‍ය පෙළ විභාගයේ එක් පදිංචි වරකදී විෂයන් 6ක් සමග සම්මාන දෙකක් ලබා තිබීම, අරක්කැමි අපස සාමාන්‍ය පෙළ විභාගයේදී එක් වරකදී විෂයන් 6ක් සමග සම්මාන දෙකක් ලබා තිබීම සහ අදාළ ශාස්ත්‍රයේ වසර 2ක බලපුරුද්ද සනීපාරක්ෂක කම්කරු 9 ශ්‍රේණිය සමත් වීම, 2 පාසල් කම්කරු 1 589යි සනීපාරක්ෂක කම්කරු 347යි අරක්කැමි 214යි, 3 ඇමුණුම එකේ සඳහන් වෙනවා, 4 ඔව් පාසල් කම්කරු 93යි සනීපාරක්ෂක කම්කරු 33යි අරක්කැමි 12යි ඈ යන්න අදාළ නොවේ.
ඕකේ සරි.
අතික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
මං අහනවා ගරු කතානායකතුමනි,
දෙදාස් 15 දෙසැම්බර් මාස 31 දින විට රජයේ මුළු ණය බර රුපියල් බිලියන 8,503.2කි. ඉන් දේශීය ණය බර රුපියල් බිලියන 4,959.2ක් වන අතර විදේශ ණය බර රුපියල් බිලියන 3,544යි. 2015 වසරේ රජයේ සමස්ත ණය ප්‍රමාණය දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයෙන් 76%. එබැවින් දෙදස් පහලෝ වසර තුළදී නයවාරික සහ පොලිය සඳහා රජය විසින් රුපියල් බිලියන එක්දහස් තුන්සිය දහටක් වැයකර අතර එය දෙදස් පහලෝ වසරේ රජය සමස්ත ආදායම් ප්‍රතිශතයක් ලෙස සියයට අනු එකක් විය. දෙදස් හතර වසරේ මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළදේශය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 102% තිබුණා. එත් මම එක කාරණයක් ගරු කථානායකතුමා මතක් කරන්න කැමතියි. 2004 අපේ ණය දිහා බලනවා නම් විදේශ ණයවලින් 96% සහන දායක කොන්දේසිවල ලැබුණේ. ඒ කියන්නේ 4% විතරයි වාණිජ ණය හැටියට ලැබෙන්නේ. අද අපේ විදේශ ණයවලින් 50% 50% ඇත්ත වශයෙන්ම වාණිජ මට්ටමේ ණය. ඒ කියන්නේ අපි ගෙවන ණයබරතාවයේ ගන්නවා නම් ඉතා විශාල ප්‍රමාණයක්. කෙසේ නමුත් පසුගිය දශක කාල සීමා තුළ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, නැව් සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකාව ගුවන් සමාගම, කඤ්ජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතන විසින් හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව හා DSCC බැංකුව යන බැංකු මගින් ඍජුව ණය ලබාගෙන තිබෙනවා. එය ණය ප්‍රමාණය මුළු රාජ්‍ය ණය ප්‍රතිශතය තුළ අන්තර්ගත වී නැහැ. 2005 සියල්ලම ණය අරගත්තේ රාජ්‍ය ආයතනවලින්. අද ඒවා එවන් කොටසක් ඇතුල් කරලා නැහැ. යන්නේ එහෙම තමයි මේ සංඛ්‍යාලේඛන පෙන්වන්න ගියේ. 2005 වසරේදී සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222ක් වුණා. යුද්ධය අවසන් වන විට 2009 වසරේ අවසන් විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4161ක් දක්වා වැඩි වී තිබුණා. දැන් 100% යුද්ධ කාලෙදී. මෙම කාලය තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 1939 ප්‍රමාණයකින්. එසේ වුවත් 2014 වසර අවසන් වෙන විට සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් 7391ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ මේ රට ණය වර්ධනය වෙලා තියෙන යුද්ධයට වඩා. යුද්ධ කාලේ සටන් කළා ණය ගත්තා කියමු, යුද්ධ කාලෙදි රට ණය ගන්නවා. එනවා අපි දැනගන්න කැමති, අපි දැන් හොයාගන්න තියෙන ඇයි මෙතෙක් මේ ණය වැඩි උනේ කියලා. ඒකයි අද මං හිතන්නේ මේ විවාදේ තියෙන නිසා මං ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් 2009 වසරේ සිට 2014 වසර වලට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3230කින් වැඩි වී තිබෙනවා. මේ අනුව 2005 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5169කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 2005 සම්පූර්ණ ණය බිලියන 2222යි. ඊට වඩා දෙගුණයක් වෙලා තියෙනවා මේ කාලේ ණය වැඩිවීම. යුද්ධ කාලය ඇතුළත් මෙතරම් වැඩි නොවූ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් යුද්ධයෙන් පසුව රුපියල් බිලියන 3230කින් ඉහළ යෑමට හේතුව කිසිවෙක් දැන නොසිටි අතර මෙම ණය ගැනීම පිළිබඳව හෝ මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ලබාගත්තේ කුමන හේතුවක් නිසාද යන්න කිසිවෙකු දැන සිටියේ නැහැ. 2015 වසරේ නව රජයේ බලයට පත්වීම සමග මෙම ණය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වුණා. රාජ්‍ය ආයතන වලින් ලබාගත් රාජ්‍ය ණය පද්ධතියට ඇතුළත් නොකර සංගවා තිබූ විශාල ණය ප්‍රමාණයක් පිළිබඳ තොරතුරුද අනාවරණය වුණා. 2015 වසර අගදී ගෙවීමට තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබුණා. ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදනයෙන් 77.6%. 2006 වසරේදී අස්තමෙන්තු ණය ගන්න ආපසු ගෙවීමේ ප්‍රමාණය රුපියල් බිලියන 1211ක් ලෙස අස්තමෙන්තු කරගත තිබුණා. මේ මුදලින් රුපියල් බිලියන 449ක් ණය ආපසු ගෙවීම, අස්තමෙන්තුගත ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562කි. රජයේ ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නොතිබුණු අතර මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 900 හැටකි. මෙම ණය මුදලත් අපි නිල වශයෙන් කිව්වොත් ජාතික ණය ප්‍රමාණයට එකතු කළොත් සමස්ත ජාතික ණය ප්‍රමාණය ඉතා ඉහළාගයක් ගැනීම නොවැක් ඉහළාගයක් ගැනීම නොවැළැක්විය හැකිය. කංජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365ක්, වරාය අධිකාරී බිලියන 260ක්, ශ්‍රී ලංකා න්‍යායලයින් බිලියන 212ක් මේ ආකාරයට මෙම ලයිස්තුව බොහෝම දිග එකක්. මං දැන් කියන්නේ නැහැ, මං හිතන්නේ විවාදෙදී ඒ ඔක්කොම ගැන කියයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථසාතක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 13ක් ගෙවා නැහැ. මේ සඳහා වර්තමාන ඇමතුමා මේවා ගෙවන්න ගන්න පියවර අපි ප්‍රශංසා කරන්න ඕනේ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යයන් තවත් බිලියන 58ක් නැයයි. ඉන් බිලියන 24ක් මහා මාර්ග අමාත්‍යාංශයේ ණය. ඒ අනුව මෙම දැවන්ත ණය අර්බුදය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රික මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩපිළිවෙළ දියත් කරනු ලැබුවේ මෙම තොරතුරු කිසිවක් නොසඟවා මහා ජනතාවට දැනුවත් කිරීම රජයේ ගන්න ලබන තීරණයක් අනුවයි. මේ රටේ මුදල් පාලනය කරන පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලටයි රටටයි අපි කරුණු කියනවා. මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ සඳහා රුපියල් 26 මිලියන 862,715ක් සතහතක මුදලක් වැය වී තිබෙනවා. රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයන් සඳහා රුපියල් 23,37,993ක මුදලකුත්, පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයන් රුපියල් 11,02,213ක් යන 13,190ක මුදලකුත්, රාජ්‍ය ගුවන් විදුලි මාධ්‍යයන්ට රුපියල් 339,660ක මුදලකුත්, පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට රුපියල් 2,830,560ක මුදලකුත්, දිනපතා පුවත්පත් සඳහා රුපියල් 3,046,505ක මුදලකුත්, සතියන්ත පුවත්පත් සඳහා රුපියල් 5,082,700ක මුදලක් වශයෙන් මුදල ගෙවා තිබෙනවා. 2005 වර්ෂයේ සිට 2014 වසරය දක්වා වැඩි වූ රාජ්‍ය ණය ප්‍රමාණය සසඳන විට ඉහත ප්‍රචාරක වියදම වැඩි වූ ණය ප්‍රමාණයෙන් 0.0005ක ප්‍රතිශතයක් පමණ. ඒ කියන්නේ 0.0005ක් අපි වේදන් කළා තියෙනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්න. ඒ ණයබාර කුමක්ද? මොකද අපෙන් අහනවා මොකද්ද මේ ණය උන්නේ, මොකද්ද මේවා කරේ කියලා. රාජ්‍ය මූල්‍ය පාලන, ගරු කතානායකතුමනි, රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තු වෙත පැවරී තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතාවගේ නියෝජිතයන්. නමුත් පසුගිය රජය විසින් ලබාගත් ණය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කළ නැහැ. එයින් කියවෙන්නේ පසුගිය රජය විසින් හිතුවක්කාර අන්දමට මූල්‍ය පාලනය සිදු කර ඇති බවයි. මෙම කටයුතු පිළිබඳව ජනතා නියෝජිතයන්ෝ ජනතාව දැනුවත් කළා නැහැ. ඔවුන් විසින් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හැල්ලු කොට තිබෙන බව විශේෂයෙන්ම කිව යුතුයි. රජය විසින් මෙම ප්‍රචාරණ වැඩපිළිවෙළ දියත් කරනු ලැබුවේ මෙම ණය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම සඳහායි. එපමණක් නොව වත්මන් රජය විසින් රාජ්‍ය ගිණුම්කාරක සභාව, රාජ්‍ය ව්‍යවසායකාරක සභාව හා රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටු පිහිටුවා ස්වාධීනව හා ශක්තිමත් අයුරින් වැඩ කටයුතු කිරීමේ වාතාවරණය සකසා තිබෙන බව අවධානය කරන්නට කැමතියි. එසේම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටවා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලතල වඩාත් අර්ථවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒකටත් මුදල් ටිකක් වියදම් කරන්න නෙවෙයි ගරු කතානායකතුමා. 2015 වසරේදී අපට බලයට පත් වූ පසුව සහන රැසක් ලබා දුන්නා. බදු සහන රැසක් ලබා දුන්නා. ජනතාවට සහන ලබා දීමේ අරමුණින් රේගු බදු මගින් ලබාගත හැකිව තිබූ ආදායම් විශාල ප්‍රමාණයක් රජය විසින් ලබා ගත්තේ නැහැ. නමුත් වර්තමානය වන විට රජය විසින් සුදු අලියෙක් බවට පත්ව තිබූ හම්බන්තොට වරාය විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වගෙන යාමටත්, ඒ වගේම දැවන්ත පාඩුන් ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහය ගත කරන්නටත්, එසේම රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමේ අරමුණෙන් බදු ප්‍රතිපත්තිය හා බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා. තවද රාජ්‍ය ආයෝජන අපේක්ෂිත මට්ටමේ පවත්වාගෙන ගන්න අතරම පුනරාවර්තන වියදම් ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා රජය වියදම් සුදුසු පරිදි කළමනාකරණය කිරීම තහවුරු කිරීමට ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා. මේ ප්‍රතිඵලයක් ලෙස වසර 2020 වන විට අයවැය හිඟය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 3.5% දක්වා අඩු කිරීමට අප බලාපොරොත්තු වන අතර මැදි කාලීනව රජය අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්කයක් පවත්වා ගැනීමට අපේක්ෂා කර ගන්නවා. ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 11,000ක් පමණ මුදලක් 2017 සිට 2026 කාලය තුළ වාරික හා පොලිය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. නමුත් ඉහත කී ක්‍රියාමාර්ග හරහා දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස මාධ්‍ය රජයේ ණය ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය මැදි කාලීනව තවදුරටත් අඩු කර ගැනීමට හැකි වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, අගමැතිතුමා ස්තුතිවන්ත වෙනවා. බොහොම කරුණුකාරණා සහිතව එතුමා ඒ සංඛ්‍යාලේඛනත් සහිතව ඒ පිළිතුරු ලබා දීම පිළිබඳව මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය 2016 අවසාන වෙනකොට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය නොපියුන රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 2011ක් වෙන බව ප්‍රකාශ කෙරුණා. මම සටහන්ගත ඔබතුමා කියන වෙලාවේ. ඒතර ඒ ණය ප්‍රමාණයෙන් මේ ණය ප්‍රමාණය පිළිබඳ දැනුවත් කරන්න යම් ප්‍රතිශතයක් 0.00 ගණක් කිව්ව ඔබතුමා. මේ මුදලක් වෙන් කිරීම තුළ රටේ ණය බරතාවය අඩු වෙන්න මේක වෙච්ච යහපත මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.
එතන ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව දැනුවත් කරලා තියෙන රටේ ණය පිළිබඳව. ඒ නිසා ජනතාවේ සහයෝගය ලබා ගන්න මේ ණය ප්‍රශ්නෙට මූණ දෙන්න. ඉතින් ඔබතුමා කියනවා නම් ජනතාව දැනුවත් කරන්න එපා කියලා. ඒ ඔබතුමාගේ මතය. මගේ මතය දැනුවත් කරන්න ඕම නැයි කියලා. ඉතින් අපි එතන වාද කරන්න හේතුවක් නැහැ. ඔබතුමන්ලා කිසි විටක දැනුවත් කරේ නැහැ. නිකන් දැම්මා බර ගෙවන්න කිව්වා. අපි ලෑස්ති නැහැ මේ ඊළඟ පරපුරේ අනාගතේ උගස් තියන්න.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, හැබැයි ඉතින් තොරතුරු දැනගැනීමේ පනතක් තියෙන හින්දා මෙච්චර වියදම් නොකරම ඒක නිකම්ම කරගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍යයෙන් දැනගන්න. ඒ කෙසේ ඒ ඊළඟ ගරු අගමැතිතුමනි, මේ වර්ෂ දෙකක මේ වර්ෂ දෙක විශේෂයෙන්ම 2015 ජනවාරි 8 ඉඳන් මේ වෙනකන් සමස්ත ණය ගැනීමේ වැඩිම රුපියල් බිලියන 105ක් ණය අරගෙන තියෙනවා. බිලියන 105ක් වැඩිපුර ණය අරගෙන තියෙනවා 2017 දෙසැම්බර්වල තිබිච්ච ණය ප්‍රමාණයට වැඩි. ඒතර මේ ණය ගැනීම තුළ දැන් තවදුරටත් රටේ ණය බර්තාවය වැඩි වෙනවා. ඒ පැත්තෙන් දැන් එනම් ඉදිරියේදී මේ ගත්ත ඒවා පිළිබඳව දැනුවත් කිරීමට ආරවක ප්‍රචාරක දැන්වීම දානවාද කියලා දැනගන්න කැමතියි.
ඔව්, අපි කරන්න යනවා. ගරු කථානායකතුමනි, දැන් තියෙන තත්ත්වයන්ව ණය තව ගන්න සිදු වෙනවා. ඒත් අපි එකක් කියන්න ෆුල් කැමති, 2015 ඉඳන් අපි ගන්න ණය ආපහු ගෙවා ගන්නට අපි විශේෂයෙන්ම පීවර ගන්නවා. මේ රටේ අපනයනය වැඩි කළා, සංචාරක ව්‍යාපාර වැඩි කළා, GSP ප්ලස් එක ලබා ගත්තයන් පස්සේ ඊළඟ අවුරුදු කීපෙම අපේ අපනයනය වැඩි වෙනවා. සංචාරකයන් එක වැඩි කරන්න අලුත් ආයෝජන කීපයක් තියෙනවා ලංකාවට එන්න. ඒ මුදල් ලබා ගත්තාම අපිට අවස්ථාව තියෙනවා අපි ගත්තේ ණය ගෙවන්න. දැන් ඊළඟට අපි බලන්න 2020 වෙනකොට මේ මෙතුමන්ලා රජය ගත්තේ ණයත් ගෙවන්න පුළුවන් විදියට මේ රටේ ආර්ථිකය ගෙනියන්න. එච්චරයි අහන්නේ. මේ ඔබේ පව් ගෙවන එක අපි කොහොම හරි කරන්න, මේක ජනතාවට දාන්න නැතුව. මෙතන අපි ඉස්සෙල්ලා මේ මුදල් ගන්න අපිට ආපහු ගෙවන්න පුළුවන් නිසා, GSP ප්ලස් එක ලැබෙන නිසා, සංචාරකෙන් වැඩි වෙලා එන නිසා, අපිට අලුත් ආයෝජන එන නිසා මේවෙන් අනාගත මුදල් එනවා. 2015 ඉඳන් ගන්න ණය ගෙවන්න පුළුවන් වෙනවා. ඒත් ඒක විතරක් මදි. අපි මීටත් වඩා දියුණු වෙන්න ඕනේ. ඇත්ත වශයෙන් මේ රට ඉදිරියට ගෙනියන්න පරණ ණය ගෙවන්න. අපිට අඩු ගානේ ආයෝජනේ, අපිට අපනයනෙන්, සංචාරක ව්‍යාපාරෙන් තවත් අපිට බිලියන 20ක් වයන්. අපි දැන් තියෙන්නේ බිලියන 11යි 12යි. ඉතින් මේ මුදල් ලබා ගත්තාම ඉදිරියට යනකොට අපිට ශක්තියක් තියෙනවා මේ ණය ගෙවන්න.
ගරු කථානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, ගරු අගමැතිතුමන් දැනගන්න කැමති, දැන් මේ නොපියවා තියෙන රාජ්‍ය ණය ප්‍රමාණය ගෙවා දැමීම සඳහා දැන් ඔබතුමාම සඳහන් කළ ආකාරයට හම්බන්තොට වරායේ සුදු වළියක් කිව්වා. ඒ සුදු වළියත් එක්ක තවත් රාජ්‍ය ආයතන විකුණා දැමීමේ සැලැස්මක් රජයේ තියෙනවද කියලා දැනගන්න කැමති.
පිට විකුණා දැනී දමන්න සැලැස්මක් නැහැ. රාජ්‍ය ආයතනවලට තවත් පුද්ගලික මුදල් ලබාගෙන ඒවෑන් මුදල් හම්බ කරව ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ විකුණ ගන්න ඕමනා නෑ. හම්බන්තොට වරායත් පළවෙනි ගිවිසුම ඇතුල්ලුනේ ඔබතුමාලා ආණ්ඩුව කියලා 2012යි 2014 කියලා මම මතක් කරන්න කැමතියි. ඒ සමාගම් තාම තියෙනවා. ඉතින් ඒ වගේම අපිට විකුණන්න උවමනා නැහැ. මේවා අනික් අය යොදවලා මේවා දියුණු කළා හම්බ කරයන් පස්සේ ඉදිරියට ගෙන යන්න. දැන් කොළඹ දකුණ වරාය ඇති කරේ මේ ඔබතුමාලා ආණ්ඩුව. ඒක විකුණු එකක්ද? ඒක යම් කිසි දවසක අපිට හම්බ වෙනවා අපහු. යන්නේ ඒ විදිහට වැඩ කටයුතු කරාම ඒක අපිට දැනට අයිති. අපිට කොටස් තියෙනවා. සම්පූර්ණ පාලනයත් අපිට ලැබෙනවා. ඉතින් ඔබතුමා මට කියන්න කොහොමද ඒක හොඳයි මේක නරකයි කියලා කියන්නේ? ඔබතුමා මේ සභාවට කියන්නේ දැන් ඔබතුමාගේ ප්‍රශ්න තුන ඉවරයි මම ඒක ප්‍රශ්නයක් අහන්න.
ගරු සුනිල් හඳුන්නේ නැති මැතිතුමා. ගරු බුද්ධික පතින්න මැතිතුමා.
ගරු කතානායකතුමනි.
ගරු සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමිකයන්ට
ගරු කතානායකතුමනි. ඒක කතෝලික බැතිමතුන්ගේ පූජනීය ස්ථානය වේ. දෙක මෙවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති නමුත් අවශ්‍යතා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය අමතර පහසුකම් වේ නම් ඒවා ලබා දීමට පියවර ගනිමි. තුන නැත වාර්ෂික උත්සව අවස්ථාවලදී පමණක් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන හේයින් ඇතිවන සදබදය ඔරොත්තු නොදෙන අවස්ථා පැන නැගිය හැකි බව නිරීක්ෂණ කරමි. එක පූජනීය ස්ථාන සංවර්ධනය රජය පියවර ගෙන තිබේද කියන ප්‍රශ්නට උත්තරය ඔව්. දෙක ඇමනුම් එකේ අවශ්‍ය දීලා තියෙන මුදල් ප්‍රමාණය සඳහන් වෙන මම එක සභාගත කරනවා.
හොඳයි.
ගරු කතානායකතුමනි, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වගේම මාතර අපස්වාමි දුවගේ දේවස්ථානය, මඩු දේවස්ථානය, රාගම් බැසිලිකා දේවස්ථානය වගේ මේ දේවස්ථාන කතෝලික බැතිමතුන්ගේ පූජනීය ස්ථාන විදියට ගරු ඇමතිතුමා සඳහන් කරා සංවර්ධනය කිරීමට රජයේ පියවර ගනිමින් ඉන්නවායි කියලා. දැන් මේ දේවස්ථානවල මංගල්‍යයන් වාර්ෂික මංගල්‍යයන් පැවැත්වෙන අවස්ථාවේදී ඔබතුමා කියපු විදිහටම විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ආවම ප්‍රධාන වශයෙන් තියෙන ගැටලුවක් වෙන්නේ එකක් වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම්, ඒ වගේම විශාල පිරිසකට රැඳී සිටින්නට අවශ්‍ය පහසුකම්. ගොඩක් අය ඉටිකොළ වලින් මඩුවක් හදාගෙන ඒ වගේ තමයි සමහර වෙලාවට ඉන්නේ. ප්‍රදේශ පාසල් වගේ ඒවා සමහර වෙලාවට ලබා ගන්නවා. ඉතින් ඒ නිසා මේ සඳහා යම් ස්ථිර ඒ මාස කීපයට ස්ථිර ගොඩනැගිලි හදන්න බැරි වුණත් ප්‍රමිතියක් ඇති తాවකාලික රැඳවුම් ස්ථාන සහ අර සනීපාරක්ෂක පහසුකම් හදන්න දැන්ට වඩා වැඩි මුදලක් අමාත්‍යංශයට යොදවන්න පුළුවන් නම් මේකට පහසුකම් වැඩි කියන එකයි ඒ පූජක ප්‍රසාදින් වහන්සලගේ අදහස. මොකද්ද අමාත්‍යංශය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග?
ඔබතුමා කියනවා කොච්චිකඩේ පල්ලියේ තියෙන ඉඩම් ප්‍රමාණය දන්නවනේ. එතන තව අපිට රජයෙන් ඉඩම් දෙනවනම් ඒ විදිහට ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන් මිනිස්සුන නවතින්න. තදබදේ තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මඩු සිද්ධස්ථානේ එහෙම නෙමෙයි ඕන තරම් ඉඩම් තියෙනවා. ගෙවල් දහස් ගාණක් තියෙනවා. සමුනාසි ගිහින් තියෙනවද බන්දල්? ඒ වගේම මාතර පල්ලියේ අති සීමිත ප්‍රමාණයක් තියෙන්නේ දේවස්ථානයේද. සමුනාසිට පුළුවන් නම් කතා කරලා ඉඩම් ටිකක් කරන් දෙන්න අපි ගෙවල් හදලා දෙන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. රජයේ ලෑස්ති වියදම් කරන්න අපි හැම වාර්ෂික මංගල්‍යයකටම ලක්ෂ ගණනේ ඒ සිද්ධස්ථානවලට දෙනවා. එහෙම පැමිණිලි ඇවිල්ලා නැහැ. දැන් දහස් ගාණක් යනකොට වැසිකිලි දහස් ගාණක් හදන්න බැහැනේ. ඒක නිසා එලා අවම අවශ්‍යතාවයන් ඒ තැන්වල තියෙනවා. ඒ පියතුමාලා පැමිණිලි කරලා නැහැ කවදාවත්. මන්දන්නේ කොහෙන්ද මන්දන්නේ මන්ත්‍රීතුමාට මේ පැමිණිලි ලැබුණේ කාගෙන්ද කියලා.
තව ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතාලාගේ දුන්නේ ඇමතුමාට ඕන නම් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ මට දෙන්න පුළුවන් මේ මිටි සයිස් එක පේනවනේ.
හොඳයි.
මේ ගැන දුන්නු. මම දැනගන්න කැමතියි මේ ගරු ඇමතුමාගෙන් ඔබතුමා සඳහන් කරා වාර්ෂිකව ඒ උත්සව අවස්ථාවේදී යම් මුදලක් ලබා දෙනවායි කියලා. ඇත්තටම ඒ ලබා දෙන මුදල ලබන අවුරුද්දේ නේද? මොකද දැන් අවුරුදු කීපයක් එකම මුදලක් තමයි ලැබිලා තියෙන්නේ. මම මේක මේ ස්ථානවල සමහරලාට ගැවසෙන බැතිමතුන්ගෙන් ඒ වගේම
පූජක ප්‍රසාද සින්වංශගෙනුත් විමසුව මේ ආපු ගාන හරිද කියලා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒක ස්ථානෙන් ස්ථානට වෙනස් වෙන බවකුත් තියෙනවා. ඉතින් මේ මුදල ඊළඟ මුදල් වර්ෂයේදීවත් යම් කිසි ප්‍රමාණයකින් වැඩි කළා වැඩි සහයෝගයක් අමාත්‍යංශයෙන් දෙන්න පුළුවන්ද?
නැන්සේ ඉතරලංග එක බදි කියලා ලමනන්සේ විමර්ශකත සල්ලි වලින් දෙන්න වැඩිපුර සල්ලි ටිකක් ඒ සිද්ධාස්ථාන දිනු කරන්න. ඒක තමයි කරන්න ඕනේ. දැන් මේ අපේ මහාමාර්ග කැමතිතුමා මඩුපල්ලියට යන පාර සම්පූර්ණයෙන්ම හැදුවා. ඉතින් ඒ වගේ පහසුකම් හැම දෙයක්ම කරලා දෙනවා. ඒ එක දවසකට රැස් වෙන මහා විශාල ජන සංඛ්‍යාවට වුණා කරන හැම පහසුකම්ම දෙන්න අමාරුයි. නමුත් අවම පහසුකම් ඒ ස්ථානවල තියෙනවා. මඩුපල්ලියට ගමන් කරපු කෙනෙක් ඉන්නවනම් අන්න ඊවල් දාස් ගානක් හදලා තියෙනවා. ඉතින් ඒත් එන ඔක්කොටම ඉඳ වාසස්ථානයක් නැහැ. සමහරු බොහොම ආසාවෙන් ඉන්නවා ගස්තට. ඒ වගේම තමයි මාතර පල්ලියේ මූදායිනේ බොහොම සතුටෙන් ඉන්නවා මන් දන්න සම්මුණාසේ.
හොඳයි. එහෙනම් ගරු මන්ත්‍රීතුමා අවසාන ප්‍රශ්නේ.
ඔව් තුන්වෙනි අතුරු ප්‍රශ්නේ. අතරම මේ මගේ විමධිකතෙන් මාතර දිස්ත්‍රික්ක ඇතුළත නම් වෙන් කරන්න පුළුවන් මම මේ කියන මාතර අපසාමිදුවේ දේශස්ථානයේ මේ 2016 මුදල් වෙන් කරා. මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්ද මේ ස්ථානවල දැන් ඔබතුමා මේ මොන පිළිතුර සඳහන් කරාත් විදුලිය සහ ජලය ලබා ගැනීමේදී අදාළ විදුලි බල මණ්ඩලයට සහ පළාත් පාලන ආයතන වලට එහෙම නැත්නම් ජලය ගන්න ජල සම්පත් මණ්ඩලයට යම් මුදලක් ගෙවන්න වෙනවා. මම සඳහන් කරන්නේ මේ අමාත්‍යංශයෙන් දෙන මුදල සමහර වෙලාවට ජලය විදුලිය වගේ මූලික අවශ්‍යතා ටික පිරිමසා ගන්නත් මදි. දායකයන්ගෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඔබතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ කතෝලික ප්‍රජාව ජීවත් වෙනවා සාපේක්ෂව අඩුයි බෞද්ධ හින්දු මුස්ලිම් ජනතාවට වඩා. ඉතින් ඒ වගේ අවස්ථාවදී අර වාර්ෂිකව පැමිණෙන අයගෙන් ලැබෙන යම් සම්මාදම් මුදලකුයි අමාත්‍යංශයෙන් ලැබෙන මුදලකුයි තව ප්‍රදේශීය දානපතියන් එකතු කරගන්න මුදලයි තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ ප්‍රශ්නේ අහන්න මුල් වෙන්නේ ගරු අමතුමනි මාත්‍රදිම ඔබතුමත් ගිය අවුරුද්දේ ඔබතුමා අපි හමුුන්නේ නැහැ ඊට උඩින් අවුරුද්දේදී මට ඒ අත්දැකීම තියෙන නිසා. සහ ඊට පස්සේ තවත් තැන්වලදී මඩු වලදී මට මේ දේ කිව්වා මඩු ගියපු වෙලාවකදී මම. ඒ නිසා ඒකයි මම අහන්නේ යම් කිසි මට්ටමකින් අමාත්‍යංශයට ඊට වැඩිය දායකත්වයක් දක්වන්න. මේ මම කියන එකට නිකන් කැත්තර පොල් වගේ උත්තරයක් මොකක් හරි දෙන එක නෙවෙයි. යම් කිසි සහනශීලී පිළිතුරක් දෙන්න පුළුවන්ද?
ගරු ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමනි මම ඔය හැම මංගල්‍යයකටම වාගේ යනවා. මට ඒක පියතුමෙක්වත් පැමිණිලි කරලා නැහැ මේ වාගේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. බැතිමතුන්ගෙන් සෑහෙන ආධාර ලැබෙනවා. ඒ වෑන්ගේ ඒ පිළිතුර ඔක්කොම ගෙවා ගන්නවා. මම මේ මට තේරෙන්නේ අපේ ගරු මන්ත්‍රීතුමා මොනව බලාපොරොත්තුව මේවා කියනවද කියලා.
හොඳයි.
රාජ්‍යයට යන්න බලාපොරොත්තු වෙනවද දන්නේ?
හොඳයි. බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ගරු චන්දිම ගමගේ ඇමතුමා, ගරු විදුලි බල පුනර්ජනීය බලශක්ති ඇමතුමා ඇසීමට
මම ආසයිද?
විදුලි බලශක්තිය මා නියෝජම
ගරු කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා ඉන්නවා ලැබිලා තියෙන පිළිතුර ප්‍රමාණවත් නැහැ. ඒ නිසා වඩාත් විධිමත් පිළිතුරක් ලබා දීමට.
ගරු මහාචාර්ය මානසිංහ ඇමතුමා විදුලි බල පුනර්ජනීය බලශක්ති ඇමතුමා ඇසීමට
මම අහනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි දුම් රහිත උඳුන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විදුලි බල අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර ශ්‍රී ලංකා සුනිත බල ශක්ති අධිකාරිය මගින් කිල්නොච්චිය යාපනයේ ත්‍රිකුණාමලය ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුල අඩු ආදායම්ලාභී පවුල් සඳහා කාර්යක්ෂම දර උඳුන් 8000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැරලා තියෙනවා. ශ්‍රී ලංකා සුනිත බල ශක්ති අධිකාරිය දුම් රහිත දර උඳුන් සහ බල ශක්ති සංරක්ෂණය පරිදි මුළු තැන්ගෙයි කටයුතු කරන ආකාරය පිළිබඳව පුළුල් වශයෙන් දැනුවත් කිරීමට පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ ආදර්ශන යොදා ගනිමින් ඒ පිළිබඳව ගෘහණියන් දැනුවත් කිරීමට කටයුතු කරලා තියෙනවා. විශාල ප්‍රචාරයක් ලැබුණා ජාතික පුවත්පත් මගින්. ඒ වගේම දුම් රහිත දර උඳුන් පිළිබඳව දේශීය ඉංජිනේරුවන් විසින් ලබාගෙන තිබෙන ජයග්‍රහණයන් සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන ඒ දැනුම එක් රැස් කරගෙන මේ පිළිබඳව වඩාත් කාර්යක්ෂම දර උඳුන් අපි රටට හඳුන්වා දීලා තියෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකා සුනිත බලශක්ති අධිකාරියේ මග පෙන්වීම යටතේ කාර්යක්ෂම දර උඳුන් ප්‍රචලිත කිරීම සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන තියෙනවා. මේක වඩාත් ඵලදායි. මොකද ආර්ථික වශයෙන් ඵලදායි ව්‍යාපාරයක් මේ කාර්යක්ෂම දර උඳුන් නිෂ්පාදනය සහ විකිණීම. ශ්‍රී ලංකා සුනිත බලශක්ති අධිකාරියේ මග පෙන්වීම සහ මූල දායකත්වය මගින් කුරුණෑගල මහරෝහලේ උණුවතුර අවශ්‍යතාවය සපුරා ගැනීමට පොල්කටු භාවිතා කළ හැකි බොයිලරුවක් ආදර්ශනයක් ලෙස ස්ථාපනය කරා ඒ ඉතා සාර්ථක වුණා. ඉන්පසුව දීපව්‍යාප්තව වාණිජමය වශයෙන් වැදගත් වන වැඩසටහනක් වන GEF ආධාර යටතේ සුනිත බලශක්ති අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාව තුළ තිරසාර නැතහොත් සුනිත් ජෛව ස්කන්ධ බලශක්ති නිෂ්පාදන සහ නව ජෛව ශක්ති තාක්ෂණයන් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය මගින් ලංකාව පුරා හෝටල් ගණනාවක සංචාරක බංගලා ගණනාවක රෝහල් කීපයක උණු වතුර බොයිලරු 6ක් ස්ථාපනය කිරීමට මූල්‍ය දායකත්වය ලබා දුන්න මේක ඉතාම සාර්ථක වුණා. උතුරු සහ දකුණු පළාත් තුළ උම්බලකඩ සහ කුළුබඩු වේලීම සඳහා ශ්‍රී ලංකා සුනිත් බලශක්ති අධිකාරියේ මූලදායකත්වයේ මගින් ජීව ඉන්ධන විරණ යන්ත්‍ර 10ක් ලබා දීලා ඒ වගේම ඒක සාර්ථක වෙලා තිබෙනවා. තවත් ඉදිරියට කරගෙන යනවා. දෙවෙනි ප්‍රශ්නය,
I wish to announce that this House cordially welcomes the delegation from the People's Republic of China led by Honorable Ou Siujui, Vice Chairman of the Kyenju Municipal People's Congress. They are now present at the Speaker's Gallery. Go ahead, please.
ගරු කතානායකතුමනි, මෙම වැඩපිළිවෙල සඳහා දැනට රුපියල් මිලියන උඳුන් බෙදා දීම සඳහා මිලියන 1.46ක්, උණු වතුර බොයිලරු සඳහා මිලියන 0.84ක්, ජීව ඉන්ධන වේලන යන්ත්‍ර සඳහා මිලියන 3.75ක් වියදම් කළ තියෙනවා. අතවශ්‍යම පෞද්ගලික අංශයේ මීට වඩා ලොකු මුදලක් ආයෝජන කළා. ව්‍යාපාර මට්ටමින් ඒවා කරගෙන යනවා ලාභදායී ලෙස. තුන්වෙනි ප්‍රශ්නය, ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දෙව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේගෙන ඇති පියවර ඉතා වැදගත් පියවර කීපයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිරසාර ජෛවස්කන්ධ ශක්ති නිෂ්පාදනය කිරීම සහ නවීන ජෛව ශක්ති තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම යන ව්‍යාපෘති යටතේ තිරසාර දැව සැපයුම තහවුරු කිරීමේ අරමුණින් තත්ත්වයෙන් උසස් ගුණාත්මක දැව කර්මාන් සඳහා දැව ලබා දීම සඳහා දැව ඉන්ධන සැකසුම් මධ්‍යස්ථාන 6ක් ලංකාව පුරා ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. මෙහිදී ගාල්ල රත්නපුර කුරුණෑගල ප්‍රදේශවල හුවමාරු මධ්‍යස්ථාන හරහා පෞද්ගලික අංශයේ අර්ධ මූල්‍ය දායකත්වයක්ද ලබාගෙන සාර්ථකව කෙරෙනවා. ලොකු උනන්දුවක් තියෙනවා. මෙම ව්‍යාපෘති සඳහා දැව වගාව අවශ්‍යයි. කරු මන්ත්‍රීතුමනි, ලොකුම ගැටලුව තමයි මේ දැව ප්‍රමාණවත් ලෙස නොමැතිකම. මේ දැව වගාව සඳහා වනරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර, මාතර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්ක තුල ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළ තිබෙනවා. තවදුරටත් සුදුසු ඒ ශාක ප්‍රවේද පිළිබඳව පර්යේෂණ කරනවා අපේ රටට වඩාත් ගැලපෙන්නේ මොනවද කියලා. ඒ වගේම ඒ පිළිබඳව එරබද්ද ප්‍රදේශයේ තවානක් පිහිටවල තිබෙනවා. ඒ වගේම දැව ඉන්ධන ලබා ගැනීම තිරසාරව සිදුවන බව තහවුරු කිරීමට දැව ඉන්ධන සැපයීම සඳහා ප්‍රමිතිගත කෙටුම්පත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග එක්ව අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්ස් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් සහ පූජ්‍ය ගරු අතුරලිය රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි ගම්මාන දසදහසක් ඉලක්ක කරගෙන ගිනිසීරියා වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා තියෙනවා. මොකද ගිනිසීරියා වගාව ඉතාම ප්‍රයෝජනවත් වගාවක් පොහොර ඒ වගේම බලශක්තිය සහ පරිසරය සුරක්ෂා කිරීම සඳහා. ඒ වගේම ඉන්ධන දැව වගා කිරීම යටතේ ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය පිළිබඳ ඔබතුමා අසලා තිබෙනවා. මේ දැනට හෙක්ටයාර 500ක පමණ වගා කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. වනරක්ෂණ දෙපාර්තමේන්තුව සමග හෙක්ටයාර 100ක්, තලවකැලේ වතු සමාගම සමග හෙක්ටයාර 100ක්, රාජ්‍ය නොවන සමාගම සමග හෙක්ටයාර 300ක් වගා කිරීම නියමිතයි. ගරු මන්ත්‍රීතුමනි, ලංකාව පුරාම ඉඩම් අක්කර දසදහස් ගාණක් තිබෙනවා. කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි, ඒ වගේම ආර්ථික වගාවන් කරන්න බැරි ඒ ප්‍රදේශවල ඒ ඉඩම් හඳුනගෙන ඒවායේ මේ වන වගාව කරලා ජෛවස්කන්ධ සඳහා ලබා ගන්නා සහයෝගය හරහා රටට විශාල ශක්තියකුත් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට අපිට හැකියාව ලැබෙනවා. අවසාන ප්‍රශ්නේ අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ ඇසුවට.
ගරු කතානායකතුමනි, මා එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතා දීර්ඝ සහ වටිනා අදහස් සහිතව මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ ගිලිසීරියා යටතේ වනජීවී ව්‍යාපෘති යටතේ මේ වගා කිරීම කරනකොට වනජීවී අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව කරන වැඩසටහනුත් තියෙනවා මම දන්න තරමින්. ඒතර මේ හරහා කරන මේ ව්‍යාපෘති හරහා මේ ගිලිසීරියා හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලි බල නිෂ්පාදන කටයුතුවලදී විදුලි වල පද්ධතියට උපයා දීමට බලාපොරොත්තු වෙන්නේ කොපමණ මෙගාවොට් ප්‍රමාණයක්ද කියලා.
අන්තිතුමනි, මේ වෙන විට බලාගාර දෙකක් ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ගිනිසීරියා ඉතාම වටිනා බලශක්ති ඉන්ධන ප්‍රභේදයක් වුණත් ඒ යන්ත්‍රවල තිබෙන තාක්ෂණයේ අඩුපාඩුකම් නිසාත් එය අපේ රටට ගැලපෙන පරිදි යන්ත්‍ර සකසා නොගැනීම නිසාත් ගිනිසීරියා භාවිතයෙන් විදුලි උත්පාදනය කරන ලද විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ ගරු ගමගේ මන්ත්‍රීතුමාගේ බල ප්‍රදේශයේ තිබෙන ඒ යන්ත්‍රාගාරවල ක්‍රියාකාරීත්වය නතර වුණා. ඒ අඩුපාඩු හඳුනගෙන ලංකාව පුරාම තවත් ගිනිසීරියා සහ අනෙකුත් ජෛවස්කන්ධ භාවිතයෙන් විදුලි උත්පාදනය කරන ව්‍යාපෘති ගණනාවක් ඇති වෙනවා. අපි ඉතාමත්ම වටිනවා මේ ශක්ති ප්‍රභේදයක් විදිහට අපි ඒ ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම විදුලි එකකයකට රුපියල් 23.10 බැගින් වූ ඒ ගෙවීම තවදුරටත් ඉදිරියටත් කරගෙන යනවා ජෛවස්කන්ධ සඳහා.
ගරු ඇමතිතුමනි, මා දන්නා තරමින්
දෙවැනි
අතුරු ප්‍රශ්නේ මා දන්නා තරමින් මෙම මේ ආකාරයේ තියෙන විදුලි බලාගාර කිහිපයක්ම නැවතී තියෙනවා මේ දර සපයා ගැනීමේ තියෙන අපහසුතාවය. දැන් අපි ගම්මාන දසදහසක මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා කියලා මේ කරගෙන ගියත් මේ දැව සපයා ගැනීමේ තියෙන අපහසුතාවයට මේ ප්‍රධාන හේතුව මොකක්ද?
මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තාම ගිනිසීරියා වගාව ආර්ථික වශයෙන් පලදායි වගාවක් කියන කාරණය පිළිබඳව සාමාන්‍ය ජනතාවට හේතු ගන්වන්නට අපට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම ගිනිසීරියා වගාව ඉන්ධන දැවයක් වශයෙන්, ඒ වගේම නයිට්‍රජන් බහුල පොහොරක් වශයෙන්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම සම්බන්ධව පරිසරයේ දායකත්වයට දක්වන දායකත්වය ඉතාම විශිෂ්ට දායකත්වයක්. අත වශයෙන්ම හතරවෙනි වාණිජ වගාව වශයෙන් ගිනිසීරියා හඳුනගෙන තියෙනවා. එතකොට තාමත් අර ජනතාව මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද මේ සප්ලයි චේන් එක තාම තහවුරු වෙලා නැති නිසා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, අපිට විශ්වාසයක් තියෙනවා අපේ රටේ ඉංජිනේරුවරුන් සහ ව්‍යාපාරිකයන් මේ උත්සාහය අතහැරලා නැහැ. මොකද රජයටම මේක කරන්න බෑ. දැන් අපි දිරිමත් කරනවා, ඒ වගේම හොඳ මිලක් ගෙවනවා විදුලියට. මේ සමස්ත මේ සැපයීමේ ක්‍රමවේදය සකස් කරගෙන වාණිජ මෂින් වගා කිරීමත්, ඒ වගේම වැට සහ වැටට සිට වෙන ගිනි සීරියා මගිනුත් මෙම සප්ලයි එක ලබා ගන්න. ඒ නිසා අපි විශේෂයෙන් ඒ පිළිබඳ උනන්දුවක් කරමු මන්තුමනි. ඒ වගේම ඔබතුමාට කියන්න අවශ්‍යයි, ඔබතුමා සමාජිකත්වයේ දරන බලශක්ති කමිටුවෙත් අදහස් පරිදි ලංකාව පුරාම අපි LED තාක්ෂණය ක්‍රියාත්මක වන විදුලි බල්බ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඒ සඳහා ඔබතුමාට පේනවා ඇති අද පාර්ලිමේන්තුව වෙනදට වඩා දීප්තිමත්. දැන් පසුපෙළ ඉන්න ඔබතුමාව අපි දෙන්නම දැකුම් කළු අය ඉස්සර අපිට පේන්නේ නැහැ. මේ ලයිට් මදි. අපි මේ ඉස්සරහා තියෙන ලයිට් එක දාන්න ඕනේ. කැමරාවකට පොඩ්ඩක් මූණ පෙන්න ගන්න. හැබැයි අද හොඳට පේනවා ඔබතුමා මට මෙච්චර ඈත ඉඳලා. ඒ නිසා මේ වඩා දීප්තිමත් වඩා හොඳ ආලෝකයක් ලැබෙන අතර පාර්ලිමේන්තුවේ බලශක්ති අවශ්‍යතාවයේ 30%-40% පමණ අඩු කරගන්න පුළුවන් මේ LED බල්බ භාවිතා කිරීම නිසා. ඒ නිසා රටටම ආදර්ශයක්. මොකද පාර්ලිමේන්තුව රටටම ආදර්ශ දෙන තැනක්. මේ LED බල්බ භාවිතය හරහා අපිට මේ රටට පණිවිඩයක් කියන්න පුළුවන්. මේ LED භාවිතයෙන් එකක් හොඳ ආලෝකයක් ලැබෙනවා. දෙවනුව බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. තමන්ගේ විදුලි බිලත් ඉතුරු වෙනවා. පාර්ලිමේන්තු විදුලි බිලටත් ලොකු හයියක් මේකෙන් ලැබෙනවා.
අවසාන ප්‍රශ්නය කරු කතානායකතුමනි, ඔබතුමා LED ගැන කියා බොහොම හොඳයි. ඒත් එක්කම මතක් කරන්න ඕන දැන් මේ පුනර්ජනීය බලශක්තිය යටතේ අපේ ප්‍රධාන ප්‍රභවයන් හැටියට තියෙන විදුලි බල උත්පාදනය සඳහා සූර්ය බලය, සුලම් බලය සහ නැත්තම් මේ බයෝ තාක්ෂණ ගිනිසීරියා වගේ දේවල් වලදී දැන් ඔබතුමා කියන විදිහට ගිනිසීරියා වලට කිසිම ලිමිට් එකක් නැහැ. අවශ්‍ය ප්‍රමාණය හදන ඕන කෙනෙකුට ලබා දෙනවා කියලා. නමුත් අද තාවමත් සුලම් බලය සහ සූර්ය බලයෙන් නිකම් නොමිලේම ලැබෙන සූර්ය ප්‍රභවයන් දෙකට තාවම ප්‍රතිපත්තියක් නැහැ අපේ විදුලි බල මණ්ඩලයේ. හරි ආකාරව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග
මොනවාද? අපේ ගිනිසීරියා සහ ජෛවස්කන්ධ සඳහා සීමාවක් දාල් නැත්තේ සීමාවක් දාන්න තරම් හේතුවක් නැහැ. ඒ කියන්නේ තාම එහෙම නිෂ්පාදනයක් නැහැ. නිෂ්පාදනයට අතිවිශාල බාධා ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි සූර්ය බලය සහ සුලම් බලය සම්බන්ධව අපිට සීමාවක් පනවලා නෙමෙයි, අපි ක්‍රමයේ විධිමත් කරලා තියෙනවා. දැන් මේ වෙලාවේ පළවෙනි ටෙන්ඩරය මෙගාවොට් 1 බැගින් වූ බලාගාර 60ක් ලංකාවේ පිහිටවන පළවෙනි තරඟකාරී මිල විවෘත මිල ගණන් ටෙන්ඩරය දැන් ක්‍රියාත්මක වෙනවා. අපි ආදර්ශයක් සපයලා තිනවා බලපත්‍රක මේ අයින් කරලා. දැන් මේ ක්‍රමය යටතේ සූර්ය බලය ගැන උනන්දු වෙන හැමෝටම ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ ගෝට් එකක් කියන්නේ ලොකු ගාණක්. ඒ වගේම අපි පළවෙනි සුලං බල ටෙන්ඩරයේ තරංකාරීව ක්‍රියාත්මක කරා. රුපියල් 19ක් තිබුණු මිල 12.29කට අඩු කරා එකකේ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්තිය තරංගකාරීත්වයට යන එක තරංකාරීත්වය ඇති කරලා තියෙනවා. ප්‍රායෝගිකව දැන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ව්‍යාපාරෙ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම LED සම්බන්ධවත් අපි වැදගත් ප්‍රතිපත්තියක් අරන් තියෙනවා. ඒකක 90ට වඩා අඩුවෙන් භාවිතා කරන සෑම පවුලකටම LED බල්බ 2ක් 3ක් සහ 4ක් වශයෙන් අපි නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ඒ මිලදී ගැනීමත් කරන්නේ විවෘත ටෙන්ඩර් කාර්යපරිපාලියක් යටතේ. ඒ සඳහා දැන් කඩු සිද්ධ වෙනවා. ඊළඟ මාස කීපය තුළ රටේ සෑම පුරවැසියෙකුටම පහේ අත වශයෙන්ම ගොතෙන් පවුල් ඒකක ලක්ෂ 28කට නිවාස ඒකක ලක්ෂ 28කට LED මූලික ගෙවීමක් නොමැතිව ලැබෙනවා. විදුලි බිල 140ක් 50 කඩු කරගන්න පුළුවන් කරුමත් තිබුණේ ඔබතුමාලගේ උපදේශ පරිදි ඔබතුමාලගේ බලශක්ති කමිටු උපදේශ පරිදි අපි ඒ කටයුතු කරන්න.
හොඳයි ගරු SC මුතුකුමාර මහත්මයා පරාත් සභා පරාත් පාලන මහත්මයාගේ
සීමාව.
අපේ වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ අද වාදයක් තියෙන නිසා.
අයන්න එක නොදනි දෙක ගරු දුමින්ද දිසානාගේ අමතුමා විසින් 2015 10 21 දින ඇති ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව උතුරුබැද පළාත් පාලන කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත. ආයන්න එක 2014 12 24 දෙක පළමුවේ අධිදේ සඳහා රුපියල් මිලියන 5ක් ලබා දෙන ලදී. 3 පළවෙනි අධිදේ ඉදිකර අවසන් කර ඇත. දෙවැනි අධිදේ යටතේ ඉදිකිරීම සඳහා 2017 වසරේ ප්‍රතිපාදන වලින් තවත් මිලියන 5ක් වෙන් කර ඇත. එම ප්‍රතිපාදනෙහි වැඩ අවසන් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් ඉතිරි වැඩ 3වන අධිරේ වශයෙන් නිම කිරීමට බලාපොරොත්තු වෙමු. 4 3වන අධිරේ කටයුතු අවසන් වීම පසු විවෘත කරන දිනය තීරණ කළ යුතුය වේ. ඈ අදාළ නොවේ.
ඔබතුමා ප්‍රකාශ කළා 2015 වර්ෂයේ මිලියන 5ක් වෙන් කරලා දෙවැනි අධිරේ පටන් ගත්තා කියලා. 2015. එතකොට මේකේ මම අහලා තියෙන මුළු ඇස්ටිමේට් එක කොච්චරද කියලා.
මට ඒ ඒ ඒ ඒ ලේඛන මට දැන් මාගාව නැහැ. ඒ නිසා මේක මගේ සුවබල්ල ඔබතුමාට දැනුවත් කරන්න.
අර ඒ කිසිය වෙත මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේක මේ ප්‍රදේශයේ ඉතාම අවශ්‍යතාවයක්. ඒ නිසා මේ 2017 වර්ෂයේදී මේක අවසන් කරලා ජනතාව අයිතියට පවරින් මෙතන මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නේ යොමු කිරීම ඒ සඳහා.
ගත්තු අනිවාර්යයෙන්ම දෙන්නම් මතුමා.
හොඳයි බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මහත්මයා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය මහත්මයා ඇසීමට
සමහනවා කර කතා
නායකතුමනි මාසයක් කල් ඉල්ලනවා.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ගරු අධිකරණ ඇමැතිතුමාගේ ඇසීමට
සමහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි අධිකරණ ඇමැතිතුමා මාසයක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා නිවාස අධිකරණ ඇමැතිතුමා ඇසීමට
සමහනවා ගරු කතානායකතුමනි.
නිවාස ඇමැතිතුමා සති 3ක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු බන්දුල ගුණවාදන මැතිතුමා ග්‍රාමීය ආර්ථිකර පිරිනිවන් ඇමැතිතුමා ඇසීමට නැහැ දෙවෙනි වටේ බඳුරුවන් ගරු බුද්ධික පතිරණ මැතිතුමා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය මැතිතුමා ඇසීමට
ආනන ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි එතුමා අහන ප්‍රශ්නේ ස්වාධීන රූපවාහිනිය විකාශනය වෙන මේ කෝපි කඩේ ජනප්‍රිය නාට්‍ය සම්බන්ධ එකක්. ප්‍රශ්නෙට පිළිතුර A1 නැත 2-3 ඔක්කොටම එකට තියෙන උත්තර. කෝපි කඩේ නාට්‍යමාලා වසර 30කට ආසන්න කාලයක් නොකඩවා විකාශනය කර ඇත. ඒ දකුණු ආසියාවේ දීර්ඝතම නාට්‍යමාලාවක් ලෙස සැලකිය හැකි වේ. මෙම නාට්‍යමාලාව මෙතෙක් අකණ්ඩවත් පරණ නරුනිලියන් රඳවා ගනිමින් කළ හැකි වූයේ එහි තිබූ වටිනාකම් ඇගීමට ලක්වීම නිසාය. නැතහොත් මේ තරම් දීර්ඝ කාලයක් ටෙලි නාට්‍යමාලාවක් කරගෙන යා හැකි නොවේ. කෝපිකඩේ කතාංග අංක 100, 200, 250, 300, 500, 800, 1000 වලදී සහ 25 වන වර්ෂ පූර්ණයට සමගාමීව නාට්‍ය සම්බන්ධ ශිල්පීන් ඇගීමට ලක් කරන ලදී. ස්වාධීන රූපවාහිනී සේවය මගින් කරනු ලබන උත්සව කටයුතු සඳහා සහ ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම සිදු කෙරේ. මෙම නාට්‍ය තුළින් ඔවුන් ගොඩනගාගත් අනන්‍යතාවය නාට්‍ය ශිල්පීන් වශයෙන් සහ සමාජීය වශයෙන් ලැබූ උසස්ම ඇගීම ලෙස නම් කළ හැක. 2017 අප්‍රේල් මස පළමු වනදාට කෝපිකඩේ ටෙලි නාට්‍යයට අවුරුදු 30ක් පිරීම නිමිති කොටගෙනද සැමරුම් උත්සවයක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ස්වාධීන රූපවාහිනී සේවයේ නව වැඩසටහන් සංශෝධනය යටතේ කෝපිකඩේ ටෙලි නාට්‍යයෙන් ඈත සිටි ශිල්පීන් නැවත සම්බන්ධ කර ගැනීමටත් තිර පිටපත්වල ගුණාත්මක භාවයේ ඉහළනැංවීමටත් පිටපතක් සඳහා ගෙවන ගාස්තුව රුපියල් 5000 සිට 7500 දක්වා වැඩි කිරීමටත් කටයුතු කරන ලදී. කෝපිකඩේ පසුතලයේද නව මුහුණුවරකින් අලුත් වැඩියා කිරීමට පියවරගෙන තිබේ. A1 දීර්ඝ විස්තරයක් තියෙන එක ඇමනුම එක හැටියට අපි සභාගත කරනවා. A2
පිළිතුර ඔව් සියලුම ශිල්පීන්ගේ අවශ්‍යතාවයේ ඇති වූ අවස්ථාවලදී සහ රාජ්‍ය ආයතනයක් වශයෙන් උදව් කළ හැකි ආකාරයේ සුබසාධන කටයුතු නොපිරිහෙලා ඉටු කර ඇත ශිල්පියෙකුගේ අසාධ්‍ය රෝගී අවස්ථාවලදී රුපියල් 50,000ක මුදලක් දෙනු ලැබේ පහත සඳහන් ශිල්පීන්ට මේ වන විටත් එම දීවනාව ලබා දී ඇත මාටින් ගුණදාස මහතා රත්නා සුමනපාල මහත්මිය සුසිලා කුරගමමය මහත්මිය චිත්‍රා වාගිෂ්ඨ මහත්මිය ප්‍රේමදාස විතානගේ මහතා ශ්‍රීලා ලබේකෝන් මහතා සේන ගුණවර්ධන මහතා දමිතා සලුවඩන මහත්මිය සුසිලා කුරගම ශිල්පිනියගේ අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 90,000ක මුදලක්ද ලබා දී ඇත වසර අවසානයේ තෑගි වවුචර්පත් ලබා දීමක්ද සිදු කෙරේ ඈ එක සඳහා පිළිතුර ඉහත ආහේ පිළිතුරටම අඩංගු වෙනවා ඈ දෙක පිළිතුර ඉහත ආහේ පිළිතුරට සම්බන්ධයි රාජ්‍ය ආයතනයක් වශයෙන් තම පතේට අයත් වන පරිපාලන රෙගුලාසි වලට යටත්ව ආයතනයට ඍජු සම්බන්ධතාවයක් නොමැති වුවත් රංගන ශිල්පීන් වෙනුවෙන් ආයතනයක් වශයෙන් උපරිම ඇගයීමකට ලක් කර ඇත එම නිසා අකණ්ඩව වසර 30ක කාලයක් තුළ නාට්‍යමාලාව පවත්වාගෙන යාමට හැකි වී ඇත
තුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා සඳහන් කරන්න යෙදුනා ස්වාධීන රූපවාහිනී සේවය ඇත්තරම රජයේ රූපවාහිනී නාලිකාවක් වශයෙන් කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාව දැන් අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා ඒ වගේම දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව කියලා. එතකොට අහන දෙයක් නැහැ ලංකාවෙත් සිංහල ටෙලිනාට්‍යයක් විදිහට ගත්තම ලංකාවේ එකම සිංහල ටෙලිනාට්‍ය. දැන් දීර්ඝ වශයෙන් ඇතුමා සඳහන් කරපු පිළිතුර පිළිබඳව මම එතුමට ස්තුතිවන්ත වෙන අතරේ මම අහනවා දැන් ඔබතුමා සඳහන් කර අප්‍රේල් මාසෙදී අවුරුදු 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් යලි ඇගයීමේ උත්සවයක් තියෙනවායි කියලා. මේ ඇගයීමේදී වර්තමාන ශිල්පීන් පමණද උපස්තම්භනය නැත්නම් ඇගීමට ලක් වෙන්නේ නැත්නම් හිටපු ශිල්පීන් සහ ශිල්පිනියන් ඒ වගේම මියගිය ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ පවුල්වල අයත් මේ ඇගයීමේ කටයුත්තේදී දායක කරගන්නවද ඒ සඳහා සහයෝගය ලබා දෙනවද? එයයි.
අපි මේ වෙනකොටත් පහුගිය කාලේ ඈත් වෙලා හිටපු ශිල්පීන් නැවත සම්බන්ධ කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි සියලුම ශිල්පීන් ඇගීමට ලක් කරන්න තමයි වසර 30 වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ.
ගරු ඇමතුමනි පහුගිය අවුරුදු 10ක 15ක කාලේ අපි දැක්කා පැවති ආණ්ඩුව කාලේ ඇතැම් කෝපිකඩේ කතාංගයන් පැවති දේශපාලන තත්ත්වයන් එක්ක ගලපලා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවලට ප්‍රහාර එල්ල කරන්නත් ඒ වගේම කෝපිකඩේ වැඩසටහන දේශපාලනීකරණයටත් ලක් කරලා තියෙනවා. වර්තමාන රජය ඒ සම්බන්ධයෙන් අතීතයේ වෙච්ච දේ සම්බන්ධයෙන්ුත් ඒ වගේම වර්තමානයේ සහ අනාගතයේදීත් කෝපිකඩේ වැඩසටහන දේශපාලනික කටයුතු සඳහාත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.
කතානායකතුමනි කෝපිකඩේ විතරක් නෙමෙයි සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනද දේශපාලනීකරණයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය මම ඇමතුමාගෙන් දැනගන්න කැමතියි මේ ටෙලිනාට්‍ය විතරක් නෙමෙයි මේ ටෙලිනාට්‍ය පමණක් නෙමෙයි තව බොහෝ ටෙලිනාට්‍යවලදී මේ ටෙලිනාට්‍ය මුලින් ප්‍රචාරය කරව ගන්න. එහෙම නැත්නම් මේ ලයිස්ට් අතුල් කරගන්න විවිධ වරප්‍රසාද මුදල් වරදාන සමහර වෙලාවට ඉන් එහා ගියපු සමහර පරිත්‍යාගෙනුත් කරන්න උනා කියන එක මේ සභාවෙත් සභාවෙන් එළියෙත් කතා වුණු කාරණයක්. දැන් වර්තමාන රජය ඒ කාරණේ සම්බන්ධයෙන් අනුගමනය කළ තියෙන ක්‍රමවේදය සහ පිළිවෙත විස්තර කරන්න පුළුවන්ද?
හොඳයි.
ගරු කතානායකතුමනි එතුමා සඳහන් කරපු චෝදනා අපි බලයට පත් වෙන්න ඉස්සෙල්ලා තිබුණු චෝදනා. අපි බලයට පත් වුණයින් පස්සේ ඉතාම විනිවිද ක්‍රමයකට තමයි මේ ඔක්කොම සිද්ධ කරන්නේ. අපි විද්වත් කමිටුවක් මගින් තමයි මේ ඔක්කොම තීරණය කරන්නේ. කිසිම අල්ලසක් කිසි දෙයක් සත පහක්වත් අරගෙන නැති බව මට බය නැතුව කියන්න පුළුවන්.
හොඳයි. ගරු බිමල් රත්නායක මහත්මයා ඊට ප්‍රථම මම නැවතත් අවධානය යොමු කරන ප්‍රශ්නවලටත් පිළිතුරු දීමේදී අපිට වේලාව සීම ඉක්මින් යන්න නිසා කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම ගරු මන්ත්‍රීතුමාලා තමන්ගේ ස්ථානවල උන්නෝ වාඩුවේ උන්නොත් අපිට විශාල පහසුවක් මේ වැඩ කටයුතු කරගෙන යන්න. ගරු මන්ත්‍රීතුමාලා තමන්ගේ ස්ථානවල වාඩි වෙලා උන්නොත් ඉතාමත්ම සහයක් ලැබෙන අපිට වැඩ කටයුතු කරගෙන යන්න. ගරු බිමල් රත්නායක මහත්මයා ප්‍රවාහන සිවිල් ගුවන් සේවා මහත්මයා ගැසීමට
මම අහනවා. රත්නායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ආ එක ඔව් ආ දෙක ඔව් ආ එක වර්තමානයේ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන ලෙසින් බස් රථ මෝටර් ලොරි ද්විත්ත කාර්ය වාහන ත්‍රීරෝධ රථ හා ග්‍රාමීය ප්‍රදේශවල අත්‍යවශ්‍යද යොදා ගන්නා බැවින් සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කළ නොහැකි. අත් වශයෙන්ම මන්ත්‍රීතුමනි මේ පිළිබඳව කිසිම සංගණනයක් හරියට තම කළා නැහැ. දෙක, මේ වෑන් රථවල ප්‍රමිතිය රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව සහ වෑන් රථ සඳහා පාසල් සිසුන්ගෙන් අයකු ලබන ගාස්තු ආදී කරුණු සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් තිබේද කියලා අහන තියෙනවා. මෝටර් ප්‍රවාහන පනතේ ප්‍රතිපාදන අනුව වාහනවල ප්‍රමිතිය හා අදාළ සංඛ්‍යාව පිළිබඳ නියාමනයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අයකරන ගාස්තු ඇතුළු අනික් කොටසට නියාමනයක් දැන්ට සිදු නොවේ. මෝටර් රථ ආඥා පනත යටතේ මේ එක් එක් රථවල ගෙනියන්න පුළුවන් මගීන්ගේ සංඛ්‍යාව, ඒට තියෙන උණු ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව නම් නීති නීතියා රෙගුලාසි තියෙනවා. ඒ ඇරෙන්න මේ අයකරන ගාස්තු පිළිබඳව නියාමනයක් සිදු වෙලා නැහැ. දැනට මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වලින් පුද්ගලික මගී ප්‍රවාහන නියාම ආයතනයක් වශයෙන් ජාතික ගමනාගමන කොමිසම් සභාවට එම ආයතනයට අදාළ 1991 අංක 37 දරන කොමිසම් සභා පනතට අනුව පාසල් වෑන් රථ නියාමනය සඳහා බලයක් ලැබිලා නැහැ. තියෙන්නේ අර පෞද්ගලික බස් රථ සඳහා පමණයි. 2017 අයවැය යෝජනා 257 පරිදි මගී ප්‍රවාහනයට යොදා ගන්නා ත්‍රීරෝද රථ හා පාසල් ලමු ප්‍රවාහනය කරන ඔබට වෑන් රථවල ගුණාත්මක සේවාවක් ඇති කිරීම පිණිස නියාමක අධිකාරියක් පිහිටීමට යෝජනා කරලා තිබෙනවා. මෙහිදී විවිධ අමාත්‍යාංශ ආයතන අතර ගැනන කරුණු හා පළාත් සභා මගින් කටයුතු කරනු ලබන ඇතැම් විෂයන් පිළිබඳව අවධානයට ගත යුතු බැවින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම වගකීම, කාර්යභාරය හා ක්‍රමවේදය සකසා ගැනීම සඳහා මා විසින් මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව එයට ලද මණ්ඩලයේ අනුමැතිය පරිදි අමාත්‍යාංශ 11ක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර මෙම අමාත්‍යාංශ විසින් එම කමිටුවේ කටයුතු ආරම්භ කර අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා. මම බලාපොරොත්තු වෙනවා මේ කමිටු වාර්තාව ඊට පස්සේ අපේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය ඒ කාරක සභාවල් තුලත් සාකච්ඡා කරලා මේවා නියාමනයේ සඳහා ගත යුතු පියවර පිළිබඳව පුළුල් එකඟතාවයක් ඇති කරගෙන ඒ අනුව අවශ්‍ය නීති රීති අවශ්‍ය නම් ඒවා ගෙන එන්න ඈ පැනනුනකි.
ගරු කථානායකතුම පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමාගේ පිළිතුරට ස්තුතිවන්ත වෙනවා. නමුත් ගරු ඇමතුම ඔබතුමා දන්නවා දැන් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නෙත් පාසල් දරුවන් ලක්ෂ ගණනාවක්. මේ විශේෂයෙන්ම පාසල් වෑන් රථවලින් සහ ත්‍රීරෝ රථවලින් උදේට හවසට පාසල්වලට එක යනවා. එතකොට දැන් මේවා මේවයි පහසුකම් සම්බන්ධව ගැටලුත් තිබෙනවා. මෑත භාග අනතුරුත් සිද්ධ වුණා. ඒවයි හරි ප්‍රමිතියෙන් තොරව ගෙනහිල්ලා. ඒ වගේම තමයි ගාසු සම්බන්ධද ඔබතුමාලා බස් මගී ප්‍රවාහ මේකත් මගී ප්‍රවාහනයක් තමයි. මගී ප්‍රවාහනයට අදාළව ඔබතුමාලා යම්කිසි නියාමනයක් කරනවා මිල සම්බන්ධ. දැන් බාධා කරන දෙයක් තමයි මේ පාසල් රථවල නිවාඩු කාලයටත් දරුවන් ගෙවන්න ඕන ගාස්තු. ඉතින් දරුවන් යන්නේ නැති කාලෙටත් ඒ වෑන් රථවලට මුදල් ගෙවන්නලා තියෙනවා දෙමාපියන්ට. ඒ නිසා ඔබතුමා පියවරක් අරගෙන තියෙනවා කියලා ඔබතුමා කිව්වා යම්කිසි වැඩපිළිවෙළ පටන් ගන්න තියෙනවා කියලා. මගේ ඉල්ලීම තිබෙන්නේ දැනට පොලිස් රථවාහනංශ මැදිහත්වල යම් ආකාර නියාමනයන් මේවා කෙරෙනවා. මං හිතනවා ඔබතුමාට සම්පූර්ණ පනතක් සම්පූර්ණ කරලා මේක කරන්න අවශ්‍ය කරන තත්ත්වයට යන්න කලින් මේවා නියාමනයට ප්‍රමිතිය සහ මිල නියාමනය සඳහා අවශ්‍ය කරන අතරමැද වශයෙන් ගන්න පුළුවන් පියවර කිසිසේත්ම නැද්ද?
මෝටර් රථවාහන පනතේ තියෙන ප්‍රතිපාදනයන් මත පමණයි යම් නීත්‍යානුකූලව යමක් කරන්න පුළුවන් වෙන්නේ. එයින් පරිබාහිරව ගාස්තු පිළිබඳව නියම කිරීමට බලයක් නීතිමය බලයක් නැහැ. දැන් මේ කමිටුව මගින් මේ පිළිබඳවත් පුළුල් ලෙස අධ්‍යයනය කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් ත්‍රීරෝද රථ වගේ දේවල් වලදී බොහොම අමාරුයි ත්‍රීරෝද රථ හිමියන්ට මේ ගාස්තු නියම කිරීම. අපි දැන් ඒ පිළිබඳව අපි ඉදිරිපත් කරපු ගැසට් පත්‍රයේ සඳහන් වෙන්නේ ඔවුන් මීටරයක් දාන්න ඕන කියන එක. කීයක් අය කරන්න ඕන කියන කාරණය පිළිබඳව කරගියොත් එහෙම මුළු ත්‍රීරෝද රථ ටිකම ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කරයි. ඒ නිසා මෙවැනි ප්‍රවණතාවයක් තියෙන රටක අපිට සමහර දේවල් ක්‍රියාත්මක කිරීමේදී අපි ඒ සංවේදීතාවයන් පිළිබඳවත් කල්පනා කරලා බලන්න වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වෑන් රථ පිළිබඳව ගත්තොත් එහෙම වෑන් රථ හිමියන් පවසන්නේ ඔවුන්ට ලීසිංගේ වන්න ඕනි, අනිකුත් කාරණා කරන්න ඕනි. ඒ වගේම රියදුරට නිවාඩු කාලෙත් පඩිගවන්න ඕනි. මං ඒ අය වෙනුවෙන් කතා කරන ඔවුන්ගේ තර්කය. ඉතින් ඒ නිසා මේ කරුණු සියල්ලම පුළුල් ලෙස සාකච්ඡා කරලා තමයි මේ කමිටුව තුළ අපිට පුළුවන් වෙන්නේ මොන වගේ දීති රීති පද්ධතියක් ගෙන එන්න. අනිත් එක නියාමනය කළ යුත්තේ කා විසින්ද? මේක මධ්‍යම රජයෙන් කරනවද? දැනටමත් බස්නාහිර පළාත ගත්තොත් එහෙම බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරිය මගින් ඒ පිළිබඳව ප්‍රඥප්තියක් සම්මත කරලා මේ ත්‍රීරෝද රත නියාමනය කිරීම පිළිබඳව නීතියක් ගෙනත් තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේක විමධ්‍යගත විෂයක් මේ විශේෂයෙන්ම මේ මේ කාරණය. ඉතින් එහිදී අපිට පළාත් සභා සමගත් සාකච්ඡා කරන්න වෙනවා. මේක මධ්‍යමාණ්ඩුවෙන් සෑම ත්‍රීරෝද රථයක්ම පාසල් වෑන් එකක්ම මේවා පරීක්ෂා කළ බල නියාමනය කරන අමාරු වෙයි. ඉතින් ඒ නිසා මේ බලය බෙදීම පිළිබඳවත් දැන් අපි සාකච්ඡා කරගෙන යන වෙලාවක පළාත් සභාවේ විෂයපතේට ලැබෙන්නේ මොනවාද? අපිට ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් වෙයි ප්‍රවාහන අමාත්‍යාංශය වශයෙන්. නමුත් ඒ ජාතික ප්‍රතිපත්තියට අනුගම්‍ය වීමට පළාත් සභාවත් එකඟ වෙන්න ඕනි. ඒ නිසා ඒ පිළිබඳව සියලු සමස්ත සාකච්ඡාව මේ කමිටුව තුළ සහ කමිටුවෙන් පස්සේ අපේ අධීක්ෂණ කමිටුව තුළ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒ සුදුසු පරිදි ඒකගත්වය පරිදි අපිට නීතියක් සම්පාදනය කළ යුතු වෙනවා මේ පිළිබඳව. එතකොට තමයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
හොඳයි. අර කතානායකතුම එතුමා කිරින්දර මේක මම හිතන්නේ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාව සම්මත කරගත්තට පස්සේ තමයි ඒක කරන්න වෙන්නේ. මම අහන්න කැමති අර සීරෝද රතවලට ඔබතුමා ඒ වගේ විශාල පිළිතුරක් දුන්නේ. මම දැනගන්න කැමති සීරෝද රතවලට ඇමතුමනි ඔබතුමාලා මගේ ඇත්තම ප්‍රධානම කාරණේ තියෙන පාසල් වෑන් රථ සම්බන්ධව. සීරෝද රථ කියන්නේ ඒක දෙවෙනි කොටස පමණයි. සීරෝද රථවලට යන්න පුළුවන් ප්‍රමාණය මගින් ප්‍රමාණය 3 දෙනෙක් කියලා ඔබතුමාලා දැනට යම්කිසි නියමයක් පනවලා තියෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන්ද පොලිසියෙන්ද කියලා මම දන්නේ. නමුත් දැනට නීතියක් තිබෙනවා පොලිසියෙන් ඊට වැඩි ගියාම අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා මිල සම්බන්ධ ප්‍රශ්නෙට දැනට මැදිහත් වීමක් කරන්න බැරි නම් අඩුව ගානේ මේවයි මිනිස්සුන්ට ඔබතුමාට වගකීමක් වෙන ආණ්ඩුවක් දෙන්න. මට කමන්නේ පළාත් සභාවනේ නගර සභාව කරත්. අපි කියන්නේ මේ රටේ මහජනතාවගේ සුභසිද්ධිය ඒගොල්ලන්ට සාධාරණ සේවාවක් ලබා දීම ඒගොල්ලන්ග ගසා කැමෙන් වළක්වාලීමට රජයකට වගකීමක් තියෙනවා. මම හිතන්නේ ඒවා හැම ආනපනතකින්ම තියෙන දෙයක්. සම ඔබතුමාගේ අතරමැදි පියවරක් වශයෙන් මම ඒකයි ඉල්ලා සිටින්නේ. අඩුම ගානේ මේවයි ප්‍රමිතිය සහ ඒවයි දරුවන් විශාල ප්‍රමාණයක් පටවගෙන යනවා. ඒව සම්බන්ධව අතරමැදි පියවරක් ගැනීම පිළිබඳ සොයා බලන්න කියලා. ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ආරටික කරගන්න පස්සේ දැනට මේ ඇමතිවරයා වශයෙන් පළාත් ඇමතිතුමාට සම්බන්ධලා දෙයක් කරන්න.
මේ පළාත් සභා විශේෂයට ගමනාගමනයේ වැටෙන ඔබතුමා දන්නවා දැන් අන්තර් පළාත් අතර විතරයි අපිට බලතල තියෙන්නේ අමාත්‍යාංශයට. අනිත් සියලුම ගමනාගමනයට අදාළ ලයිසන් දෙන්නේ, පර්මිට් දෙන්නේ, ඒ වැඩ කටයුතු නියාමනය කරන්නේ පළාත් සභාවමයි. දුඟක් අය හිතනවා මේ අපි කරනවා කියලා නැහැ. ඉතින් ඒ නිසා ඒවත් එක්ක අන්තර් සම්බන්ධතාවයකින් යුතුව තමයි කටයුතු කළ යුතු වෙන්නේ. මගේ නම් මතය මේක විමධ්‍ය ගත කරලා මේ ත්‍රීරෝද සහ වෑන් රථ පිළිබඳව ඒ පළාත්වල පළාත් සභා මගින් ඒ ප්‍රඥප්ති හදලා ඒවා නියාමනය කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ කියලා තමයි මගේ මතය. නමුත් ඒ මතය පිළිබඳව අපිට මේ අදාළ කමිටුවල සාකච්ඡා කරලා තීරණයකට එන්න පුළුවන්.
හොඳයි. නැයි. ගරු උදේ ප්‍රමාද් ගමන්පිල මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආතික කටයුතු මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
ඔව්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි අමාත්‍ය භාණ්ඩ අනුමැතිව ඇතිව අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ සභාපතිනි ලෙස පත්වීම ලබා කිසිදු වැටුපකෝ දීමනාවක් නොලබා සේවය කරයි. එතුමියට රජයේ වියදමින් 3 අවස්ථා දෙකදී රාජකාරී ගමන් සඳහා හෙලිකොප්ටර් ප්‍රවාහන සරසා ප්‍රවාහන පහසුකම් සරසා දී ලබා දී ඇත. 4 ඔව්, එතුමිය ආරක්ෂාව සඳහා වාහන හා ආරක්ෂයෙන් ලැබලා දීලා තියෙනවා. හිටපු ජනාධිපතිවරු දෙන්නටම ඒ වගේම අපි ලැබලා දීලා තියෙනවා. ආයන්න නොයසේ නම් මේ මන්ද පැනනෝ නගි.
ගොම්පින් ගරු අගමැතුමනි.
අවසාන ප්‍රශ්න කරු බන්දුළු ගුණවර්ධන මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා ඇසීමට. දෙවැනි වටය අංක 3 ගරු සුනිල් හඳුනැති මැතිතුමා.
සභාගත කරනවා.
අංක 11 සභාගත කරනවා. බන්දුල ගුණාද මැතිතුමාගේ. බන්දුල ගුණ ගරු බන්දුල ගුණාද මැතිතුමා ප්‍රශ්න අහනවාද කවුරු හරි විපක්ෂේ? හොඳයි.
ගරු කතානායකතුමනි සභාගත කරනවා.
හොඳයි. අවසානයේ ප්‍රශ්නයේ 15 ගරු බන්දුල ගුණාද මැතිතුමාගේ ප්‍රශ්නය. ප්‍රාථමික කර්මාන්ත ගරු අමැතිතුමා.
ප්‍රාථමික කර්මාන්ත අමැතිතුමා සතියක් කල් ඉල්ලනවා.
හොඳයි.